ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
අද ජනවාරි මාසයේ 11 වෙනිදා සඳුදා තවත් සතියක ආරම්භක දවසක්. ඉතින් ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු සාබලන්නයි අපි දැන් සූදානම් වෙන්නේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමේ. සුපුරුදු විදිහටම අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදසනක් මදුර.
මනෝජ්, අපි මුලින්ම අපේ කතාව හා ආරම්භ කරමු ලංකාවේ මේ වන විට මතුවී තිබෙන කොරෝනා තත්ත්වයත් සමග. අතරතුරේදී පසුගිය සතියෙන් අපිට වාර්තා වුණා දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට වගේම තවත් මන්ත්‍රීවරයෙකුට මේ කොරෝනා රෝගය වැළඳුණා කියලාවිල්ලා. අපි ඒ කාරණාවත් එක්ක මුලින්ම ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබඳව අලුත්ම විස්තර කතා බහ කරමු.
ඔව්, දැන් ශ්‍රී ලංකාවේ පැහැදිලි වෙනවා එක් ජන කණ්ඩායමකට, එක් සමාජ ස්තරයකට තමයි කොරෝනා හැදෙන්නේ, ඒ ස්තරවලින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ කියන තත්වය ඊට වඩා වෙනස් තැනකට ගමන් කරලා තිබෙනවා. සෞඛ්‍යංශ සටහන් කරන විදිහට, ඒ කියන්නේ පන්ති ભેදයක් නැතුව, කණ්ඩායම් ભેදයක් නැතුව සියලු තැන්වල මේ විසිරලා තියෙනවා. විශේෂයෙන් ආයතනවල එකට කෑම ගන්න තැන්, සුහදව හමු වෙලා සාද පවත්වන තැන්, එහෙම නැත්නම් ආයතන මට්ටමින් කරන පුංචි රැස්වීම් මෙවැනි තැන්වලදී පවා කොරෝනා රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම වාර්තාවුණු ආසාදිතින් ඉන්නවා, විශේෂයෙන්ම කම්හල් වැඩපළවල් සහ කර්මාන්ත ශාලා ආශ්‍රිතව කියලා. ඉතින් ඕනෑම ස්තරයකට එය එබඳුයි, එය පොදුයි කියන කාරණේ තහවුරු වුණා. දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, එක්කෙනෙක් තමයි ඔබ සඳහන් කර පරිදි දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා, ඒත් එක්කම රවුහ් හකීම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායකවරයා, ඔවුන් දෙදෙනාම කොරෝනා ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒ අනුව රවුහ් හකීම් මන්ත්‍රීවරයා සමග කටයුතු කළ ආශ්‍රිතයින් 15 දෙනෙක් පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැතුළුව හඳුනාගෙන තිබෙන ඔවුන්ට ස්වයන් නිරෝධායනය වෙන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තවදුරටත් අපිට දැනගන්න පුළුවන්කම ලැබේවි එවැනි ආසාදිතෙන් තවදුරටත් වාර්තා වෙනවද කියන කාරණය. දිනකට කොරෝනා ආසාදිතකින් 500 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. සෞඛ්‍යංශ සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතින් වාර්තා වෙන මට්ටම එකම ප්‍රමාණයක තිබෙනවා කියන කාරණය. ඒ අනුව දැනට සමස්තය 47,000 ක්ම රෝගීන් ප්‍රමාණයක් හමු වෙලා තිබෙනවා. ඉන් 40,000 ක්ම රෝගීන් ප්‍රමාණයක් සුවය ලැබලා ගිහිල්ලා තියෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,700ක පමණ ප්‍රමාණයක්. ඊයේ දිනේ කොරෝනා මරණ 4ක් වාර්තා වුණේ, යන කොරෝනා මරණ 229ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙයයි කොරෝනා ආශ්‍රිත මේ වන විට අලුත්ම තත්ත්වය. ඔබ දන්නවා මේ කොරෝනා නිසා මේ යන මෘතදේහ ආදාහනය කරනවද, භූමදානය කරනවද කියන කාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවෙමින් තිබෙනවා. සමාජ කණ්ඩායම්, ආගමික කණ්ඩායම් මේ පිළිබඳව ප්‍රශ්න කරනවා. රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාත් පසුගිය සතියේ සම්බන්ධ ටිකක් දැඩි හඬක් ගොනු කරලා තිබුණා. ඒ ආශ්‍රිත කණ්ඩායම් එක්කාසු කරගෙන ඒ ඔවුන්ගේ උවමනාව, එහෙම නැත්නම් ආගමික විශ්වාසය ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන්න සූදානම් කියලා. පාර්ලිමේන්තුවේදීත් විපක්ෂ නායකවරයා කොරෝනා එන්නත් ගෙන්වීම සම්බන්ධයෙනුත් මැති සභයේදී ස්ථාවර නියෝගයටතේ ප්‍රශ්නයක් මතු කරා. ඊට පිළිතුරු ලබා දෙමින් මේ ආදාහන භූමදාන තර්කය සම්බන්ධයෙනුත් විෂයභාර අමාත්‍යවරයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වුවා. එතුමේ කිව්වේ මේ විශේෂඥ කමිටුව ලැබලා දීපු වාර්තාවේ නිර්දේශයක් අනුව පැහැදිලි වෙලා තිබෙනවා, දැනට කොවිඩ් රෝගීන් මේ යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදානය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නිර්දේශ ලැබිලා තියෙනවා. විද්වත් කමිටුව කියන්නේ මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කළ යුතු බව. ඒ හින්දා මේ පැහැදිලි නිර්දේශය ක්‍රියාත්මක කරනවා. මේ වගේ භයානක වසංගතයට මුහුණ දීලා තියෙන වෙලාවක විශේෂඥ නිර්දේශය සමාජීය ආගමික දේශපාලනික හරි වෙනත් කිසිදු පුද්ගලික හේතුවක් නිසා වෙනස් කරන්නේ නැහැ කියන කාරණය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරා. ඒත් එක්කම කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් මර්ධන එන්නත් ලබා ගන්න කටයුතු කරන බවත් සඳහන් කළා. ජනාධිපතිතුමා කිව්වේ රජය උත්සාහ කරනවා හොඳම එන්නත් රටේ ජනතාවට ලබා දෙන්න කියලා. ඒත් එක්කම ඉන්දියාවෙන්, චීනයින්, රුසියාවෙන් රටවලින් ඉල්ලීම් කරලා තිබෙනවා කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන 20%. අනෙක් රටවල් වලින් කරපු ඉල්ලීමයි මේ සියල්ලත් එක්ක ප්‍රමුඛ කණ්ඩායම්, ඉලක්කගත කණ්ඩායම් එක්ක තව මාස දෙක තුනක් වැනි කාලයක් ඇතුළත ලංකාවේ ඉන්නක් දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බව තමයි රජයේ පාර්ශවයෙන් සඳහන් කරලා තිබුණේ.
ඔව්, කොරෝනා එන්නත ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් තවමත් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තුවේ පිටත දේශපාලන කණ්ඩායම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් දක්වනවා. ඒ අතරතුරේදී ඔබ දන්නවා පසුගිය සතියේදී පවා මේ යුක්‍රේන ජාතිකයන් සංචාරකයන් ලෙස මේ කොරෝනා තත්ත්වය මැද්දේ ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක සිදුවීම් නැත්නම් මතභේද මතවාද ලංකාවේ සමාජය තුළ පැතිර යමින් පවතිනවා. ඒ අතරතුරේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ යුක්‍රේන ජාතිකයන් ලංකාවට ගෙන්වා ගැනීම සහ කොරෝනා එන්නත පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් අදහස් දක්වීමක් සිද්ධ කළා.
යුක්‍රේන ජාතිකයන් අපේ රටට ගෙන්නන්න තියෙන ආසාව, එන්නත ගෙන්නන්න කිසිම ආසාවක් නැහැ. දැන් එන්නතට වැඩි කැමති ව්‍යාජ පැණියට. එන්නත ගෙන්නන්න යනවා රුපියල් බිලියන 10ක්. පැණියට තම සතයක් වැය වෙන්නේ නැහැ. රුපියල් මිලියන 10000 බේර ගන්න හදන්නේ. සීනි ගනුදෙනුව කරපු ඒ ජාවාරම් කරුවන්ගේ සාක්කුවේ තියෙන මිලියන 10000. ඒ මිලියන 10000ට මොනව වෙනවද දන්නේ නැහැ.
ලංකාවේ මේ වන විට ඇති වී තිබෙන කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් පසුවන්නේ. අපි කතා බහ කළා විශේෂයෙන්ම මේ සංචාරකයන් සම්බන්ධයෙන්. දැන් මනෝජ, යුක්‍රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ලංකාවේ ඉතාම උණුසුම් කතා බහක් ඇතිවීමින් පවතිනවා. ඒ අතරතුරේදී මේ සංචාරකයන් පැමිණීමේදී විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමටත් රජය කටයුතු කළ තියෙනවා කියලා ආරංචියක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ගැනත් සඳහන් කරමු.
ලබන 21 වෙනිදා ඉඳලා විදේශීය සංචාරකයන් ලංකාවට ගෙන්වීමේ වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරලා තියෙනවා. සංචාරකයන් නැවත පැමිණීමේදී ඔවුන් කොයි ආකාරයෙන්ද රටේ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ කියලා. විදේශ රටවල් වල ඉඳලා මොනවා හරි බලය තියෙන ගුවන් ගමන් හරි පෞද්ගලික ගුවන් ගමන් හරි මගින් කටුනායකට මත්තලට එන විදේශ සංචාරකයෝ ගුවන්තොටුපලේදී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව අනුමත කරලා තියෙන පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණාගාරයක් එක්ක කොවිඩ් පරීක්ෂණයකට භාජනය වෙන්න ඕන කියන අනිවාර්ය කාරණයකට සඳහන් කරලා තියෙනවා. විදේශ සංචාරකයන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා සිදු කෙරෙන්නේ. දවස් 7ක සංචාරයක් සඳහා පැමිණෙන සංචාරකයන්ට PCR පරීක්ෂණ දෙකකට මුදල් ගෙවීම අනිවාර්ය වෙනවා. ඊට වඩා වැඩි දින ගාණක් ලංකාවේ ඉන්නවා නම් PCR පරීක්ෂණ තුනක් සඳහා සංචාරකයන් වීසා එදුම් කරන අවස්ථාවේ මුදල් ගෙවීම සිද්ධ කරන්න ඕනේ. මාසයක කාලයක් හරි ඊට අඩු කාලයක් හරි ලංකාවේ ඉන්නවා නම් රුපියල් මිලියන 5ක් වටින COVID-19 රක්ෂා ආවරණයක් ලබා ගැනීම අනිවාර්යයි. මේ ගෙවීම සිද්ධ කරන්න ඕනේ ජංගම දුරකථන යෙදුමකින්. එහෙම නැත්නම් ඇප් එකක් හරහා හෝටලයකට ආයදුම් කරන අවස්ථාවේ හරි ගුවන් ගමන් බලපත්‍රයක් මිලදී ගන්න අවස්ථාවේදී හරි මේ කටයුත්ත සිද්ධ කරන්න ඕන කියලා මේ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙනවා. දින 14ක් හෝටල් ලබා ගන්නවා නම් පූර්ව අනුමැතිය ඊට කලින් ලබා ගන්න අනුමැතිය වීසා නිකුත් කරන වෙලාවේ ලබා ගන්න ඕනේ. විදේශ සංචාරකයෝ අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂාව සඳහා යොමු කරන්න නියමිත වෙලා තිබෙනවා. සංචාරකයන් එන්න පැය 96කට කලින් කොවිඩ් ආසාදිත නැහැ කියලා තහවුරු කරන PCR පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්න ඕනේ. ලංකාවට එන්න කලින් සියලු සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙලා තියෙනවා. දින 14ක කාලයක් ආරක්ෂාව සහිත හෝටලයක රඳවා තබා ගැනීම සඳහන් කරලා තියෙනවා. මේ කාලය ඇතුලේ සංචාරකයන්ට මේ එයා බබල් ජීව බුබුලු ක්‍රමවේදයට යටත්ව වාසය කරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ රාල්වරයා නිකුත් කරපු මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කරලා තියෙනවා. දින 14ක කාලය අවසන් වුණාට පස්සේ සංචාරකයන්ට කොවිඩ් නැති බවට PCR පරීක්ෂණයෙන් තහවුරු වුණාට පස්සේ සංචාරය කරන්න අවසර දෙනවා. තනි තනිව ප්‍රවාහන පහසුකම් සලසන්න අවශ්‍යයි. සංචාරක කණ්ඩායම් මිශ්‍ර වෙන්න අවසර දෙන්නේ නැහැ. ඒ වගේම හැම සංචාරකයන්ගේම විස්තර සංචාරක නියෝජිතයින් තමන් ළඟ තබා ගත යුතුයි කියලා සඳහන් කරලා තිබෙනවා. මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් තමයි හඳුන්වා දීලා තිබෙන්නේ වර්තමානයේ රටේ තියෙන කොවිඩ් තත්ත්වය සහ ඉන් මිදෙන්න අරගෙන තියෙන ක්‍රමවේදයන්ට අනුගතව රට ඇතුලේ සංචාරය කිරීමේ අවශ්‍යතාවය මත.
අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනය කිරීමේ වැඩසටහනෙන් මුදල් ගසා කන බවට ආරංචි පැතිරී යනවා. විශේෂයෙන්ම ආණ්ඩුපක්ෂ රැස්වීමේදී පවා මේ සම්බන්ධයෙන් කතාබහ කියලා තියෙනවා. ඒ අතරතුරේදී පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව විශේෂ කතාබහක් විශේෂ විවාදයක් පැවැත්වුණා. අපි මුලින්ම අවධානය යොමු කරනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් වෙත.
එතකොට කතානායකතුමා එයාට රටට එන්න අවශ්‍ය නම් නිරෝධන මධ්‍යස්ථාන 150යි නම් තිබෙන්නේ. එයාට අනිවාර්ය ලෙස බල කෙරෙනවා හෝටලයක නිරෝධායන වෙන්න. හැබැයි ගරු කතානායකතුමා ඔය බලකාය ඇතුළෙම මේ බිස්නස් එකේ ඇයි ඉන්නව? එතකොට ගරු කතානායකතුමනි, ගෙවල්වල ස්වයන් නිරෝධන වීම සඳහා අවස්ථාව දෙනවා වෙනුවට යාන්ත්‍රණය හදනවා හෝටල් ඇතුළේ. හෝටලයකට 12500. කඩින් කෑම පාර්සල් ගෙනත් එළිය දොරගාවින් තියලා යනවා. කාමරය ඇතුළේ සුද්ධ කරගන්න ඕන. එහි ඉන්න කෙනා මේ මාෆියාව සිද්ධ වෙන ලියාපදිංචියට නම දා ගන්නවා. ගුවන් යානයේ ටිකට් එක වෙන් කරගන්න ඕන. හෝටලේ නිරෝධායනය කරන්න ඕන. මේ ක්‍රියාවලීන් තුනම එකට සම්බන්ධ වෙච්ච මාෆියාවක්.
අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් වලට කම්කරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා මෙන්න මේ ආකාරය අදහසක් ප්‍රතිචාර වශයෙන් දැක්වුවා.
රටවල් 137ක විසෙන ශ්‍රී ලාංකිකයින් 69,000කට ආසන්න පිරිසක් මෙරට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇත. දැන් මේ අයට ඇවිල්ලා ගෙවල් වලට ගිලා නිරෝධායනය වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. නමුත් එවැනි හෙල්ත් ගයිඩ්ලයින් දෙකක් තවම දීලා නැහැ. ඒ අනුව දැනට සංචාරක හෝටල් 45ක් තුල මුදල් ගෙවීමේ ක්‍රමවේදයකට අනුව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන ලැබේ. මෙහිදී රජය විසින් අනුමත කර ඇති දෛනික ආය කිරීම පහත් සඳහන් වේ. තනි පුද්ගලයෙකු තනි කාමරයක් ලබා ගන්නා විට 12500යි, පුද්ගලයන් දෙදෙනෙකු ද්විත්ව කාමර පහසුකම් ලබා ගන්නා විට 1,7500යි. ඒ කියන්නේ කතානායකතුමනි එයාපෝට් එකට ඇවිල්ලා කවුරුත් අපි බලෙන් හෝටල් වලට තල්ලු කළ යවන්නේ නැහැ. අනිත් අය රජයේ නිරෝධායන ආයතන වලට යනවා.
මනෝජ පාර්ලිමේන්තුවේදී විතරක් නෙවෙයි ආරංචි විදිහට ආණ්ඩුපක්ෂයේ රැස්වීමේදී පවා මේ පිළිබඳව කතා බහ වෙලා තිබෙනවා. අපි කැමතියි මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දැනගන්නට.
ඔව්, පසුගිය සතියේ විදේශීය සංචාරකයන් ලංකාවට ගෙන්වගන්න කලින් ශ්‍රී ලාංකිකයින් ඉන්නවා විශාල ප්‍රමාණයක් ලංකාවට එන්න බලාපොරොත්තු වෙන. ඔවුන් ගෙන්වා ගැනීම වැඩපිළිවෙල කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔවුන් ලංකාවට ආවට පස්සේ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරලා ඔවුන්ගෙන් වැඩිපුර මුදල් ලබා ගන්නවා කියලා චෝදනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තිබුණා. ඔබ කිව්වාගේ පක්ෂ ආණ්ඩුපක්ෂ රැස්වීමේදී මේ ගැන අවධානය යොමු කරා. මුලින්ම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමතිවරයා කියලා තියෙනවා සංචාරකයන්ට විවෘත කරන්න කටයුතු කරා. ඒක හොඳ වැඩක්. නමුත් විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්ව ගන්න වැඩේ අවුල් ජාලාවක් වෙලා තියෙනවා. සමහර අය මේක ඉල්ලමක් කරගෙන තියෙනවා. පිටරට ඉන්න ලාංකිකයින්ගේ නම් ලයිස්තුවට දාන්නත් රුපියල් 25,000ක් ගත්ත සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා. හෝටල් වලින් ලක්ෂ ගණන් සල්ලි ගන්නවා. මෙවැනි කාරණා අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයා කියපු කතාව අනුමත කරා. ඔහු කියලා තිබුණේ දීර්ඝ විස්තරයක් එක්ක විදේශීය රටවල් වල ඉඳලා එන ලංකාවේ පුරවැසියන් නිරෝධායනය කරද්දී හෝටල් වලින් නිරෝධායනයට අය කරන මුදල් ගැන විමර්ශනයක් කරන්න ඕනේ. තමන් ඒ සඳහා යෝජනා කරන්නේ මුදල් ගෙවල කරන නිරෝධායනය නවත්වලා නිවෙස් වල නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම නාමල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රනාන්දු කළා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් මෙහිදී කියලා තියෙනවා. අනිමල් සිරිපාල ඇමතිවරයාත් මෙහිදී අදහස් දක්වලා තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම අදහස් වලින් පස්සේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන වැඩපිළිවෙල නිසා තමන් නොසෑහෙන්න බැරිම මහණ තත්වයකට පත් වෙලා තියෙනවා කියලා ප්‍රසන්න රණතුංග සංචාරක කටයුතු අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අවසානයේ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. රජයේදී සඳහන් කළා මේ හෝටල් වල නිරෝධායනය වීමේ කටයුත්ත, සල්ලිවල නිරෝධායනය වීමේ කටයුත්ත කෙනෙකුට ලබා දෙන අවස්ථාවක් පමණයි. එහෙම නැත්නම් අනෙක් අයට එහෙම හෝටල් ගත වෙලා ඉන්න මුදල් නැත්නම් රජය එම නැත්නම් ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා එහිදී නිරෝධායනය කරන්න වැඩ කටයුතු සලස්සනවා කියලා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම ලංකාවට විදේශ විනිමය කියන ප්‍රධාන කාණ්ඩයක් තමයි විදේශගත ශ්‍රමිකයින්. ඔවුන් නැත්නම් වෙලාවට රට විරුවන් විදිහට හඳුන්වනවා. නමුත් එය නමට පමණක් සීමා වෙලා ඔවුන්ට බලපාන ප්‍රශ්නයක් වුණාම ඔවුන්ව මග ඇරලා ඔවුන් හම්බ කරපු මුදලත් නැවත ලබා ගන්න උත්සාහ කරනවා නේද කියන සංවාදය ඇති වෙලා තියෙන වෙලාවට තමයි මේ පිළිබඳව ආණ්ඩුපක්ෂ රැස්වීමේදී අවධානය යොමු වෙලා ඊට වෙනස් වැඩ පිළිවෙලක් එමත් නැත්නම් මුදල් ගෙවනවා වෙනුවට ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක කරන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමේ ආරණය නැවත ඉස්මතු කරන්න කටයුතු දාලා තිබුණේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දැක්ව අදහස් පිළිබඳව අපි අවධානය යොමු කරමු දැන්.
අතිගෞරව ජනාධිපතිතුමායි අපි සාකච්ඡා කළා මේ ලබන සතියේ ඉඳන් ගේන ගුවන් යාන ප්‍රමාණය වැඩි කරා. ඒකම තමයි මතයක් ගොඩනගලා තියෙනවා මේ පේඩ් කොරන්ටයින් නැත්නම් සල්ලි ගෙවලා නිරෝධායන වීම අනිවාර්යයි කියලා. ඒක අනිවාර්ය නැහැ. එන සියලුම දෙනා විශේෂයෙන්ම මැද පෙරදිග සහ විදේශගත ශ්‍රමිකයන් පූර්ණ වශයෙන් නිරෝධායන කටයුතු කිරීම සඳහා සත පහක්වත් ඒ අයගෙන් අය කරන්නේ නැහැ. ඒකෙදී යම්කිසි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවනම් ඒ මාෆියාවට විරුද්ධව ගරු මන්ත්‍රීතුමනි අපි හඳුනා ගන්න දෙපාරක් කල්පනා කරන්නේ නැහැ කියන එක ගරු සභාපතිතුමනි මතක් කර.
හොඳයි ඔබ රැඳෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත්ติම සුමත් සමගයි අපි කතා බහ කරමින් පසුවන්නේ ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව මේ සාකච්ඡාවට අපි සමග සම්බන්ධ වෙලා සිටින ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් අපි ඊළඟ අවධානය යොමු කරමු ඉන්දියා විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව. මෙහිදී විශේෂම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඒ වගේම විපක්ෂ නායකවරයා වගේම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාවත් ඉන්දිය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු බව තමයි වාර්තා වුණේ. අපි කැමති මේ සාකච්ඡාවල කෙටි සාරාංශයක් දැනගන්නට.
කොළඹ වරායේ නැගෙනහිර ගැටිය සම්බන්ධයෙන් අර්බුදය මතුවලා තියෙද්දී විශේෂයෙන් ඉන්දියාවත් සමග පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව අදහස් දැක්වෙද්දී ඒත් එක්කම කොවිඩ් එන්නත ඉන්දියාවෙන් ලංකාවට ලබා ගන්න උත්සාහ කරන පසුබිමක් තියෙද්දී ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් ඉන්දියාවත් සමග සාකච්ඡා තියෙද්දී මෙවැනි කාලයක් ඇතුලේ ඉන්දිය විදේශ සම්බන්ධතා ඇමතිවරයා ජයශංකර් එස් ජයශංකර් විදේශ ඇමතිවරයා දින දෙකක චාරිකාවක් වෙනුවෙන් පහුගිය පස්වෙනිදා ලංකාවට ආවා. ගෝඨාභය රාජපක්ෂ රාජපුත්තුමා හමු වුණා. එහිදී ඔහු සඳහන් කරලා තිබෙනවා කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා ඉන්දියාව නිෂ්පාදනය කරන මේ එන්නත අනිත් රටවලට සපයන වෙලාවට ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන්න තමන් සූදානම් කියලා. ඒ වගේම කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ුත් ජනාධිපතිවරයා සඳහන් කරලා අදහස් දක්වලා තිබුණා. ඉන්දියාව නිෂ්පාදනය කරන මේ කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාවට ලබා ගන්න කැමැත්තෙන් පසු වෙනවා කියලා ඉන්දියා විදේශ අමාත්‍යවරයාට දැනුම් දීලා තියෙනවා. අනෙක් රටවල් වලට එන්නත අපනයනය කරනකොට ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙනවා කියලා ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වෙලා තියෙනවා. ඒත් එක්කම ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වෙන ආකාරයට වර්ධනය කරන්න ජනාධිපතිවරයා ඉන්දිය විදේශ ඇමතිවරයා මේදී එකගත්වය පළ කරපු බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම ඉන්දිය සහභාගීත්වයක් එක්ක දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරලා තියෙන ව්‍යාපෘති වලට අමතරව මේ සහයෝගිතා වර්ධනය පුළුල් කරන්න පුළුවන් තවත් ක්ෂේත්‍ර කීපයක් ගැන මේ සාකච්ඡාවේදී අවධානය යොමුලා තිබෙනවා. කොළඹ වරාය නැගෙනහිර පාරාන්තයේ ඒත් එක්කම LNG බලාගාර ව්‍යාපෘතිය නිවාස මාර්ග ඉදිකිරීම් කෘෂිකාර්මික සංවර්ධනය පර්යේෂණ සන්නිවේදන තාක්ෂණ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය මේ වගේ අවස්ථා පිළිබඳවත් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාත් හමු වෙලා තිබුණා. කොළඹ ඉන්දියානු මහකොමසාරි සොරයාගේ නිල නිවසේ තමයි මේ සාකච්ඡා පැවැත්වලා තියෙන්නේ. රටවල් දෙක ගැන ඉන්දිය විදේශ අමාත්‍යවරයයි රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයයි සුවඳ සාකච්ඡාවක් නිකුත් වෙලා තියෙනවා. ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සාකච්ඡාවක් කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිල නිවසේදී පැවැත්වලා තිබෙනවා. ද්විපාර්ශ්වය සම්බන්ධතා ගැන දිගු කාලයක් තිස්සේ දෙරටේ මේ තියෙන ඓතිහාසික සම්බන්ධතාවය ගැන දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තියෙනවා. ඉන්දියාව නිල සංචාරයකට එන්න කියලා ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් වෙහිදී විපක්ෂ නායකවරයාට ආරාධනාවකුත් කරලා තියෙනවා. ඉතින් අග්‍රාමාත්‍යවරයාත් මුණ ගැහිලා තියෙනවා මේ සංචාරයේදී. එවැනි කාරණා පිළිබඳව තමයි අවධානය යොමු වෙන්නේ. බිනරම මුලින් සඳහන් කළ සාකච්ඡාවන් රට ඇතුළේ තියෙන වෙලාවක තමයි මේ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකේ සංචාරය සිද්ධ වුණේ.
ඔව් මනෝජ, දැන් ඉන්දිය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමගම කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉන්දියාවට දෙනවා කියන කාරණාව නැත්තම් ඒ සාකච්ඡාවේ මතවාද උත්සන්න වීමක් සිද්ධ වුණා ශ්‍රී ලංකාවේ. අපි ඒ පිළිබඳවත් කතා බහ කරන්න කැමතියි.
ඔව්, පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඍජුව ප්‍රශ්න විමසන අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ ඒදී ඔ කිව්වේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි කියලා. නැගෙනහිර බහලුම් පර්යන්තේ ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රබාධ වූ නිසා කොළඹ වරායේ නාවික තදබදය අයින් කරලා සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්න ඉදිරි අවුරුදු දෙක ඇතුළත නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඕන කියලා අගමැතිවරයා මේදී සඳහන් කරලා තිබුණා. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩුව ඉන්දියාව සහ ජපානය අතර එකඟතාවයකට පැමිණිලා තියෙන ගිවිසුම් අනුව කටයුතු කරන්නේ නැහැ. අලුත් රජය වර්තමාන රජය ණය ලබා ගන්න නැතුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සඳහන් කළා. ඒ වගේම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසිදායක වන විදිහට පවත්වාගෙන යන්න අධ්‍යයනය කිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය තියෙන විදිහට සම්මුති හා ව්‍යාපෘති වශයෙන් කමිටු දෙකක් පත් කරලා තියෙනවා කියලා අගමැතිවරයා සඳහන් කරලා තිබෙනවා. නැගෙනහිර බහලුම් පර්යන්තයේ දිග මීටර 1320ක් දැනට මේ සංවර්ධනය කරලා තියෙන මීටර 442ක් වැනි ප්‍රමාණයක්. ඉතින් මේ සංවර්ධනය කරලා තියෙන කොටස මුළු ව්‍යාපෘතියෙන් 15%ක් ඉතිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 590ක් පමණ වැය වෙනවා කියලා අගමැතිතුමා මේදී සඳහන් කරලා තිබුණා. ඉතින් මේ අනුව එතුම කියන්නේ නැගෙනහිර ජැටියේ සම්පූර්ණ අයිතිය වරාය අධිකාරිය සතුව තියෙනවා කියන කාර්යය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එමන් නැත්නම් ජාතික ජන බලවේගයට නැවත ප්‍රතිචාර දක්වලා තිබුණා. ආණ්ඩුව කොහොම සඳහන් කළත් ඉන්දියාවත් එක්ක මේ ගිවිසුමට යන්න දැන් සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ කියලා ඔවුන් ඉන්න අනතුරුව නැවත අදහස් දැක්වීමක් සිද්ධ කරලා තිබුණා.
ජාතික හෙළවරුමේ නිවත් වෙලා 43 සේනාංකය නිර්මාණය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පාටලි චම්පිකරණවක මහතා දරන වෙහෙස පිළිබඳව අපි පසුගිය සති කිහිපයේ පුරාවටම ශ්‍රී ලංකාවේ පවත්වමින් කතා බහ කරා. මේ සම්බන්ධයෙන් දැන් සමගි ජනබලවේගයේ විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතින ආකාරයක් අපිට පෙනී යනවා, අපිට අහන්නට ලැබෙනවා. මනෝජ්, අපි ඒ සම්බන්ධයෙන් දැන් අවධානය යොමු කරමු.
පාටලි චම්පිකර අණවක හිටපු ඇමතිවරයා ජාතික හෙළවරුමින් ඉදිබත් වෙලා 43 සේනාංකය පිහිටුවන්න සූදානම් වෙනවා. 43 සේනාංකය කියන නම හිට වැටිලා තියෙන්නේ 43 තමයි ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය ලැබුණේ. ඉතින් නිදහස් අධ්‍යාපනයෙන් රටේ වෘත්තිකයන් බවට පත් වෙලා සමාජයේ ඉහළ ස්තරයකට ගිය නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභීන්ට පවුල් තුළින් හෝ වෙනත් දේශපාලන පසුබිම් තුළින් හෝ දේශපාලනයට එනවා රටට දායකත්වය ලබා දෙනවා වෙනුවට ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන් හැකි භාවතක් නිර්මාණය කිරීමේ අරමුණ තමයි 43 සේනාංකය කියන්නේ කියන කාරණය පාටලි චම්පිකර අණවක හිටපු ඇමතිවරයා දිගින් දිගටම සඳහන් කළා. ඉතින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී චම්පිකර අණවක හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා, කරුණු විමසලා තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන්නේ එහෙම වෘත්තීය පෙරමුණු තියෙද්දි ඇයි තව වෘත්තීය පෙරමුණක් සමගි ජන බලවේගය නියෝජනය කරන නායකත්ව මණ්ඩල සමාජිකයෙක් විදිහට පාටලි චම්පිකර අණවක හිටපු ඇමතිවරයා ක්‍රියාත්මක කරන්න කියන අදහස. එහෙදී ඔහු කියලා තියෙන්නේ තමන් මෙහි නායකයා නෙමෙයි, මෙවැනි සංවිධානයක් ගොඩනගනවා, එහෙම නැත්නම් මෙවැනි එකතුවක් නිර්මාණය කරනවා, එහෙදී කණ්ඩායම් වලට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නේද කියන අදහස ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඇතැම් මන්ත්‍රීවරුන් විමසීම් කරලා තිබෙනවා මේක ව්‍යාත්මක සංවිධානය වැනි සංවිධානයක් නේද කියන කාරණය. චම්පිකර අණවක ඇමතිවරයා දිගින් දිගටම සඳහන් කරලා තියෙන්නේ ඒක තමන් නායකත්වය දෙන සංවිධානයක් නෙමෙයි, එවැනි කිරිසට එකතු වෙන්න හැකි තැනක් විදිහට තමයි මේ නිර්මාණය කරන්න කියන එක ඇතැම් මන්ත්‍රීවරුන් දිගින් දිගට මේ පිළිබඳව අදහස් දක්වලා තිබෙනවා, කරුණු විමසලා තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ සමගි ජන බලවේගයේ පක්ෂයක් විදිහට එවැනි විද්වතුන්ට වෘත්තිකයන්ට එකතු වෙන්න සංවිධාන පිටුවල තියදී සංවිධාන හරහා ගියොත් හොඳයි කියන අදහස. කොමනක් ඉදිරියේදී පාටලි චම්පිකර අණවක මැතිතුමා ඇතුළු කිහිප දෙනෙකුට සමගි ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගන්න වගේම ඉදිරිපෙළ තනතුරු ලබා දෙන්න කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. එතුමා දැනටමත් නායකත්ව මණ්ඩල සමාජිකයෙකු විදිහට කටයුතු කරන්නේ. කුමාර වෙල්ගම් මැතිතුමා, රාජිත් සේනාරත්න මැතිතුමා, ඒත් එක්කම පාටලි චම්පිකර අණවක මැතිතුමා කියන ඍජුව සමගි ජන බලවේගයට සම්බන්ධ නැති කණ්ඩායම් ඊට හවුල් කරගෙන ඔවුන්ට ඉදිරිපෙළ නායකත්වයන් ඉදිරිපෙළ වගකීම් ලබා දීමේ කටයුත්ත ඉදිරියේ සිදුවන බවත් සමගි ජන බලවේගයේ පැත්තෙන් අලුතෙන් වාර්තා වෙනවා.
ඔද අපි අවසන් වශයෙන් අද දවසේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මහර බන්ධනාගාර නොසන්සුන්තාව පිළිබඳව සෙවීමට පත් කළ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන්. මනෝජ්, මේ වන විට අධිකරණය එම අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කළ තිබෙනවා. අපි කැමති එහි අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කරන්නට අවසන් වශයෙන්.
ඔමදුර මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච ගැටුමෙන් මියගේ රඳවියන් 11 දෙනාම සිද්ධ වෙච්ච වෙඩි ප්‍රහාර වලින් මියගේ බවට අනාවරණය වුණා. මේ අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය කඳවපු අවස්ථාවේදී අධිකරණය පත් කරපු විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තා කරලා තිබුණේ මේ ගැටුමේදී 11 දෙනාම එදින සිදුවෙච්ච වෙඩි තැබීම් වලින් නැති වුණු මාරාන්තික තුවාල නිසා මියගියා කියලා. මීට පෙර නඩුවේ 8 දිනක්ගේ පස්සක් මරණ පරීක්ෂණ වාර්තා මේ කමිටුවට ඉදිරිපත් කරලා තිබුණා. අනිත් 3 දිනාගේ පස්සක් මරණ පරීක්ෂණ වාර්තාත් අධිකරණයට මේ නඩුව දවසේ ඉදිරිපත් වෙලා තිබුණා. ඒ අනුව අනෙක් රඳවියන් 3 දෙනාත් බෙඩි බෙදීම නිසා මේ තුවාල හේතුවෙන් මිය ගියා කියලා තමයි අධිකරණයට කරුණු දන්වලා තිබුණේ. මේ රඳවියන් 3 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වෙලා නොතිබුණු නිසා මේ අයගේ දේශ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් බූම දාන කරන්න කියලා වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්වරයාට නියෝග කරලා තිබුණා. මේ රැඳවියන් 3 දෙනාගේ ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් සිදු කරන්න අවස්ථාව ලබා දීමෙන් පස්සේ බූම දාන කටයුතු සිදු කරන්න කියලා නියෝග කරලා තිබුණා. කොමුණක් මේ මහර බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු බන්ධනාගාර 15ක, ඒ කියන්නේ බන්ධනාගාරයේ 15 දෙනෙක් උසස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක විදිහට ස්ථානමාරු කරලා තියෙනවා. මහර බන්ධනාගාර අධිකාරීවරයාව බන්ධනාගාර පුහුණු පාසලට මාරු කරලා තියෙනවා. ඒත් එක්කම වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ්, අඟුරුකොළ පැලැස්ස, ගාල්ල කියන බන්ධනාගාර 15ක උසස් නිලධාරීන්ට මාරුවීම් ලබා දීලා තියෙනවා කියලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරා. මේ සියල්ලම සේවා අවශ්‍යතා මත සිද්ධ කෙරුණු ස්ථාන මාරුවීම් කියලායි ඔහු සඳහන් කරලා තිබුණේ. කොමුණත් ඉතින් මේ සිද්ධියට අදාළ තාක්ෂ මෙහෙදි තියෙන්න පුළුවන්. ඒ වගේම මේ සියලුම සිරකරුවන්ගේ ඡායාරූප ලබා ගන්න බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය මාත්‍යංශය අවදා දීමේ වෙලක් තිබෙනවා. මේට ආසන්නම හේතු වුණේ මහර බන්ධනාගාරය ඇති වුණු මේ ගැටුමින් පස්සේ හිටපු රැඳවියන්ගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමේදී ගැටළු මත උනා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අනුව ඒ සිද්ධියක් පාදක කරගෙන මේ රැඳවියන්ගේ ඡායාරූප ලබා ගැනීමට අවධානය යොමු වෙලා තියෙනවා. ලොහන් රත්වත්තේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය මාත්‍යවරයා කිව්වේ බන්ධනාගාර පද්ධතියම වෙනසක් කරන්න මෙහිදී අපේක්ෂා කරනවා කියලා.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දතියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ගිවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්දනය කරන ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමග සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර, සුබ සතියක් ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.